මීළඟට ගරු ලසන්ත අලගේවන්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13යි.
මුලසන අරුඩ ගරු මන්ත්‍රීතුමනි, ගරු දලස් සලහප්පෙරුම මන්ත්‍රීතුමා විසින් සභාව කල්තබන අවස්ථාවේදී ඉතාමත් වැදගත් යෝජනාවක් ගිනීමට කටයුතු කිරීම පිළිබඳව අපේ ස්තුතිය මුලින්ම අපි පළ කරනවා. විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණය පිළිබඳව පැවැත්වීම පිළිබඳව විවිධ සාකච්ඡා ගණනාවක් මේ සභාව තුළදී පසුගිය කාල සීමාව තුළදී සාකච්ඡාවට භාජනය වුණා. අද වන විටත් මං හිතන්නේ පළාත් සභා 6ක් මේ වන විට විසිරලා අවසාන වෙලා තිබෙනවා. තවත් පළාත් සභා 3ක් ඉදිරි මාස දෙකහමාර තුලත් මාස 6ක් වැනි කාල සීමාවක් තුලත් සම්පූර්ණයෙන්ම විසිරවීමට ඒ අවශ්‍ය කාලය සම්පූර්ණ වීමට නියමිතව තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ රටේ මනාප ක්‍රමය නීතිගත වුණ දවස ඉඳන්ම සෑම මැතිවරණ එකදීම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මනාප ක්‍රමය ඉවත් කරලා රටට ගැලපෙන මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දෙනවා කියන පොරොන්දුව මේ රට හමුවේ අපේ පක්ෂයක් විදිහට අපි තිබ්බා. ඒ වෙනුවෙන් කටයුතු කළා. විවිධ පනත් කෙටුම්පත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එවගේම අවසානයේ 19 වැනි සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු අවස්ථාවේදී අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට එදා අපි ඉදිරිපත් කළේ අපි 19 වැනි සංශෝධනයට අපේ ඡන්දය අපි ලබා දෙන්නේ ප්‍රධානතම පොරොන්දුව තමයි මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තු ක්‍රමය සඳහා 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරනවායි කියන පොරොන්දුව මත තමයි අග්‍රාමාත්‍යතුමා සමග සාකච්ඡා කරලා අපි එදා 19 වැනි සංශෝධනයට අපි ඡන්දය ලබා දුන්නේ. නමුත් කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ, අපි එදා 19 වැනි සංශෝධනයට පොරොන්දුව මත අපි එදා මේ පාර්ලිමේන්තුව තුළදී ඒ ඡන්දය ලබා දුන්නා. අද වනතුරුම අපිට ඒ පාර්ලිමේන්තු ක්‍රමය සඳහා මනාප ක්‍රමය ඉවත් කරලා සමානුපාතික ක්‍රමය යටතේ කොට්ටාස ක්‍රමයත් එක්ක මිශ්‍ර ක්‍රමයක් යටතේ ඒ ක්‍රමය නීතිගත කරලා අවසාන කරගන්න පුළුවන්කමක් අපිට ලැබිලා නැහැ. ඒ වගේම අපි සතුටු වෙන්න ඕනේ විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා කොට්ටාස ක්‍රමය නීතිගත කරලා ඒ කොට්ටාස ක්‍රමය යටතේ මැතිවරණය පවත්වන්න පුළුවන්කමක් ලැබුණා. අද සමහරු කියනවා මේ පළාත් පාලන ආයතන අවුල්, ඒ මැතිවරණ ක්‍රමය හොඳ නැහැ, යනාදී වශයෙන් විවිධ දේවල් අද කියනවා. ඒක අඩුපාඩුකම් තිබෙනවා. හැබැයි ඒක විශාල අවුලක් බවට පත්ුනේ ප්‍රායෝගිකව අපිත් කාන්තා නියෝජනයට කැමති. ඒ වෙනුවෙන් අපේ සහයෝගය ලබා දෙනවා පළාත් පාලන පළාත් සභා සඳහාත් පාර්ලිමේන්තු සඳහාත් කාන්තා නියෝජනය ආයුතුයි කියන තැනයි අපි ඉන්නේ. නමුත් තිබුණු පළාත් පාලන මැතිවරණ ක්‍රමයටම කොට්ටාස වෙනස් කිරීමකින් තොරව ඒ ප්‍රමාණයට 125ක් කාන්තාවන් නියෝජනයක් නීතිගත කිරීම නිසා තමා විශේෂයෙන්ම මේ වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාවක් පළාත් පාලන ආයතනවලට තෝරාපත් කරගන්න අනිවාර්යෙන්ම සිද්ධ වුණේ. එම නිසා සමහර පළාත් පාලන ආයතනවල බහුතරය පිළිබඳව ප්‍රශ්න, ඒ පළාත් පාලන ආයතනවල සභා පවත්වාගෙන යාම පිළිබඳව විවිධ ප්‍රශ්න, මෙවැනි ප්‍රශ්න තිබුණත් විශේෂයෙන්ම මං හිතන්නේ මේ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් නිවැරදි කරගෙන පනත් සංශෝධනය කරලා මේ පළාත් පාලන මැතිවරණයට හඳුනා දීපු ඒ ක්‍රමය තවදුරටත් නිවැරදි කරලා ශක්තිමත් කරලා ගමට වග කියන මන්ත්‍රීවරයෙක් ඒ තෝරාපත් කර ගැනීමේ සරල සැබෑ පළදායී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීමට අනිවාර්යෙන්ම කටයුතු කළ යුතුයි. එවගේම අපි පළාත් සභා මැතිවරණය සඳහාත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපේ මතය කොට්ටාස ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය කියන මේ දෙකම තුල පසුගිය මැතිවරණ ගණනාවකදීම අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් මේ රට හමුවේ අපි ලබා දීපු පොරොන්දු අනුව මනාප ක්‍රමයේ ඉවත්වන මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් තමයි අපි අපේ ක්‍රියාකාරී දායකත්වයේ සෑම අවස්ථාවකම අපි ලබා දීමට අපි කටයුතු කරන්නේ. නමුත් වර්තමානයේදී ඒ ප්‍රතිපත්තිය තුළ අපි හිටියත් නව පළාත් සභා මැතිවරණ ක්‍රමය තුළ විවිධ දේශපාලන පක්ෂ වැරදි මතයක් ඉදිරිපත් කරගෙන තිබෙනවා. පැරණි මැතිවරණ ක්‍රමය තුළින් අනිකුත් දේශපාලන පක්ෂවලට යම් වාසියක් ලැබෙනවා කියලා. නමුත් අපිට තර්කානුකූලව අපිට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් පැරණි ක්‍රමයේ යටතේ හෝ නව ක්‍රමයේ යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් මේ ක්‍රම දෙක නිසා පක්ෂවලට හිමිවන මන්ත්‍රී ධූර සංඛ්‍යාවේ විශාල වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ක්‍රම දෙකේම පක්ෂවලට හිමිවන දිස්ත්‍රික් මට්ටමේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය කරන්නේ සමානුපාතික ක්‍රමයේ යටතේමයි. ඒ සමානුපාතික ක්‍රමයේ යටතේ දිස්ත්‍රික්කයේ ගන්නා ඡන්දවල ඒ ඡන්ද ප්‍රමාණයෙන් පක්ෂවලට හිමිවන මන්ත්‍රීවරු සංඛ්‍යාව තීරණය කරනවා. පැරණි ක්‍රමයේ යටතේ ඒ පක්ෂවලට හිමිවන මන්ත්‍රීවරු සංඛ්‍යාව තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ දිස්ත්‍රික්කයේ ලබා ගන්නා මනාපවලින්. නව මැතිවරණ ක්‍රමයේ යටතේ ඒ පක්ෂයට හිමිවන මන්ත්‍රීවරු සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ ඒ කොට්ටාස ජයග්‍රහණය කිරීමේ සංඛ්‍යාව මූලික කරගෙනයි මනාප ක්‍රමයේ ඉවත් වෙනවා. මේක තමයි වෙනස. එම නිසා මං හිතන්නේ වැරදි අවබෝධයක් නිසා තමයි සමහර දේශපාලන පක්ෂ කියන්නේ නව ක්‍රමය නිසා ඒ දේශපාලන පක්ෂවලට පාඩුවක් සිද්ධ වෙනවා කියලා. නමුත් සංඛ්‍යාත්මකව අපි විග්‍රහයක් කළොත් අපි ගණනය කළොත් නව ක්‍රමයේ යටතේ හෝ පැරණි ක්‍රමයේ යටතේ දේශපාලන පක්ෂයකට දිස්ත්‍රික්කයේ තුල තරඟ කරන පක්ෂයට ලැබෙන මන්ත්‍රීවරු සංඛ්‍යාව පිළිබඳව මොනම ආකාරයකටවත් වෙනසක් ඇති වෙන්නේ නැහැ. හැබැයි පත්වන මන්ත්‍රීවරුන්ගේ යම්කිසි ආකාරයකට වෙනසක් ඇති වෙනවා. කොට්ටාසේ දිනන මන්ත්‍රීවරයා තේරිපත් වෙනවා. ඒ වගේම අරකේ දිස්ත්‍රික්කයේ මනාප ගන්නා මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම තේරිපත් වෙනවා. මේක තමයි වෙනස. ඒතොර මනාප ක්‍රමයේ ඉවත්තුණු සමානුපාතික මැතිවරණයක තිබෙන ඒ මැතිවරණ ක්‍රමයක් තමයි නව මැතිවරණ ක්‍රමයේ යට තිබෙන්නේ. ඉතින් එම නිසා අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ කියනවා නම් මේ මැතිවරණය පැවැත්වීම සඳහා මේ මැතිවරණ ක්‍රමයේ බාධාවක් කියන එක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි සූදානම්. පැරණි ක්‍රමයේ යටතේ හෝ මේ මැතිවරණය පවත්වනවා නම් ඊළඟ මැතිවරණයේදී නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමේ ඒ පොරොන්දුව ඒ නීතිමය රාමුව තුළ පැරණි ක්‍රමයේ යටතේ හෝ මේ මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සම්පූර්ණ සහයෝගයේ දායකත්වය අනිවාර්යයෙන්ම ලබා දීමට අපි කටයුතු කරමු. ඒක බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. එවගේම තව කරුණක් විශේෂම සඳහන් කරන්න ඕනේ නව ක්‍රමයේ යටතේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අලුතින් නීති රීති ගෙනෙව කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒ නීතිය තුනෙන් දෙකෙන් සම්මත කරලා දැන් ඉවරයි මේ පාර්ලිමේන්තුවේ. ඒ හින්දා නීති පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. වර්තමානයේ තිබෙන්නේ ඒ අලුත් ක්‍රමයේ යටතේ සීමා නීරණ කමිෂන් සභාව විසින් ඒ සකස් කරපු සීමා නීරණයන් පිළිබඳව ඇති වුණු විරෝධතාවයන් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලබන කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි වර්තමානයේ මේ මැතිවරණයේ තියන්න පුළුවන්කමක් නැති බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අලුතෙන් නීති සහ මේ නීති ක්‍රියාවලිය මග නැවතිලා තිබීම නිසා නෙමෙයි. ඒ නිසා මේ සීමා නීරණ කොමිෂන් සභාවේ සමාලෝචන කමිටුවේ වාර්තාව අනිවාර්යයෙන්ම කඩිනමින් ගෙනහලා තමයි මේ කටයුත්ත අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. එම නිසා වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අපි පහසුවක් වීම සඳහා අපට අවශ්‍යයි කඩිනමින් මැතිවරණය තියන්න. මේ දක්වා මේ මැතිවරණය නොපැවැත්වීමට සම්පූර්ණම හේතුව අපි තමුන්නාන්සලාට කියලා තමුන්නාන්සලට පමණක් අපි බාර දීලා අපි අයින් වෙන්න අපි කටයුතු කරන්නේ. අපිත් ඒකේ කොටස්කාරයෝ වෙන්න. හැබැයි මින් ඉදිරියට මේ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ප්‍රමාදී වගකීම අනිවාර්යෙන්ම වර්තමාන ආණ්ඩුව විදියට ඔබ අනිවාර්යෙන්ම බාරගත යුතුයි. එම නිසා මේක මේ ක්‍රියාවලිය මාසයකින් ඉවර කරන්න පුළුවන්. කරු අමාත්‍යතුමා ඊළඟ සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළොත් මේ දැනට හඳුන්වා දීලා තිබෙන මැතිවරණ ක්‍රමය ඒ නීතිය බලාත්මක වෙන්නේ ඊළඟ මැතිවරණයේ දින දක්වා කියලා අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතිය ලබාගෙන නීති කෙටුම්පත් සහ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන කඩිනමින් මේ පාර්ලිමේන්තුවට සංශෝධනය ඉදිරිපත් කළහොත් පමණයි මේ මැතිවරණය කඩිනමින් පවත්වන්න අනිවාර්යෙන්ම පුළුවන්කමක් තිබෙන්නේ. වෙනත් කිසිදු සංවාද සාකච්ඡා මොනවත් අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය නැහැ. එම නිසා අපි කලින් ඒ වගේ පිළිබඳව කතා කරන වැඩකුත් නැහැ. කලින් අඩුපාඩුකම් පිළිබඳව එක් එක්කෙනාට චෝදනා කරන වැඩකුත් නැහැ. මම ඒක පහසු වීම සඳහා තමයි තමුන්නාන්සලාට කිව්වේ. අපි මේ දක්වා සිදු වුණු ප්‍රමාදයේ වගකීම අපි තමුන්නාන්සලාට පමණක් නෙමෙයි අපිත් බාර ගන්න. අපිත් බාර. නමුත් මින් ඉදිරියට මේකේ ප්‍රමාදයේ වගකීම
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
කාටවත් මට තව විනාඩි දෙකක් දෙන්න ගරු මන්ත්‍රීතුමා. එම නිසා අපි විශේෂයෙන් ඉල්ලීමක් කරන්නේ අද පිළිතුරු කතාවේදී ගරු අමාත්‍යතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ මේ මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් කවද්ද අමාත්‍ය මණ්ඩලයට ඔබතුමාගේ ඒ සංශෝධිත පත්‍රිකාව ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළාට පස්සේ කවද්ද පාර්ලිමේන්තුවට මේව කරන්නේ. දින අනිවාර්යයෙන්ම පිළිතුරු කතාවේදී අපි බලාපොරොත්තු වෙනවා ගරු ඇමතුමාගෙන් මේ දින දෙක අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි. මේ මේක මේක තනි ක්‍රම විශේෂාර අමාත්‍යවරයා අතේ තිබෙන්නේ. මේ පිළිබඳව සාකච්ඡා සංවාද මොනවත් අවශ්‍යතාවයක් නැහැ. මේ කටයුත්ත කරන්න නැතුව වෙන කිසිදු කටයුත්තක් කළාට වැඩක් නැහැ. ඒ වගේම අනිත් පැත්තේ මේ පිළිබඳව අධිකරණයට යයි. අපි අධිකරණයට යන්න දීම තුලින් මොකද්ද සිද්ධ කරන්නේ? පාර්ලිමේන්තුව සතු අප කරෙහි තිබෙන විශ්වාසය අපේ බලය අපි අධිකරණයට ලබා දෙනවා. අපිම හැල්ලු කරගන්නවා. මේක තමයි ඇත්ත යථාර්ථය. අපි කළ යුතු වැඩක්, අපිට කරන්න පුළුවන් වැඩක්, අපි කරන්න ඕනේ කාර්යභාරයක්. අපි ඉටු කරන්නේ නැතුව, අපි වගකීම ඉටු කරන්නේ නැතුව අපේ බලය අපි අධිකරණයට ලබා දෙනවා. මේක තමයි අපි කරන්න යන්නේ. ඒක මං හිතන්නේ මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලොකුම හානියක්. ඒක නොකළ යුතු දෙයක්. අපිට පුළුවන් වෙන්න ඕනේ මේ සභාගාරය තුළදී අපි සියලුම දෙනා සාකච්ඡා කරලා අපි අඩුපාඩුකම් පිළි අරගෙන මේ කාඩවත් ඇඟිල්ල දික් කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. අපි මේ කටයුත්ත ඒ වගකීම අපි ඉටු කළ යුතුයි. නිසා පාර්ලිමේන්තුවේ වගකීම අපි අපි අවංකව අපි ඉටු කරමු. මේකට වෙන මොනවත් කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා කරු ඇමතුමා සඳහන් කරන්න කරුණා කරලා ඔබතුමා කවද්ද මේ වග මේ සංශෝධිත වගන්ති ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ අපි සූදානම් ඕන වෙලාවක පක්ෂනායක රැසීමේදී හදිසි දිනයක් හරි දාලා මේ පාර්ලිමේන්තුවට මේ ගෙනල්ලා මේ නීතිය සංශෝධනය අපි ක්‍රියාත්මක කරලා අවශ්‍ය නම් පැරණි ක්‍රමයට මේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරමු. මේසේ නොවුනා නම් සමාලෝචන කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරලා නව ක්‍රමයේ යටතේ මේ මැතිවරණය පැවැත්වීමට අනිවාර්යයෙන්ම හැකියාව තිබෙනවා. ඒ සඳහා අපේ සම්පූර්ණ සහයෝගයේ දායකත්වය අපි ලබා දෙනවා කියන එක සඳහන් කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
ස්තුතියි ගරු ෆයිසර් මුස්තෆා මන්ත්‍රීතුමා.
මුලසමර මන්ත්‍රීතුමනි, හිටපු පළාත් සභා පළාත් පාලන ඇමති හැටියට අද ඉදිරිපත් කරපු මෝෂම සම්බන්ධයෙන් කතා කිරීමට මට ලැබුණ අවස්ථාව මට භාග්‍යයක් හැටියට මම සලකනවා. හිටපු පළාත් සභා පළාත් පාලන ඇමති හැටියට 2016 අංක 17 දරන පනතයි 2017 අංක දරන පනත දෙකම මා ඇමති වූ කාලේ ඉදිරිපත් කරපු පනතයක් හැටියට මම මේ සභාවට දැනුවත් කරන්න කැමතියි. ඒ වගේම අපි බෝලේ පාස් කරන දේශපාලනයට වඩා අද ජනතාවට ඡන්දයක් අවශ්‍යයි. කිසිම දේශපාලන පක්ෂයක න්‍යාය පත්‍රයක් අනුව අපට ඡන්ද පවත්වන්න බෑ. නීති රාමුව තුළ නිශ්චිත දිනවකවානු තුළ ආණ්ඩුවකට වගකීමක් තියෙනවා ඡන්දයක් පවත්වන්න. අපි දන්නවා මේ රටේ වෙස්මිනිස්ටර් ක්‍රමය යටතේ යම් ඉතිහාසයම් කාලය ඡන්දයක් පැවතුණා. ඒ ඡන්ද ක්‍රමයේ අඩුපාඩු නිසා මේ රටට ජාර්ජ් ජවර්ධන මැතිතුමා සමානුපාතික ක්‍රමය ඉදිරිපත් කරා. ඒ වගේම සමානුපාතික ක්‍රමයත් එක්කම මේ රටේ දූෂිත මනාප ක්‍රමය පටන් ගත්තා. මේ දූෂිත මනාප ක්‍රමය නිසා මේ සභාගාරයේ බිහිවුණු මන්ත්‍රීවරු ගැන අපි දන්නවා. මැරවරයට මුදලට යටත් වූ දේශපාලනයක් දේශපාලන සංස්කෘතියක් මේ රටේ බිහි වුණා. එනිසා 2012 අංක 22 දරන පනතේ පළාත් පාලන ආයතනවලට ගිය රජය මිශ්‍ර ක්‍රමයක් හඳුනා දුන්නා. මේ ක්‍රමයේ සමානුපාතික ක්‍රම සහ වෙස්මිනිස්ටර් ක්‍රමය යටතේ කොට්ටාෂ ක්‍රමය යටතේ ඡන්ද ක්‍රමයක් හඳුනා දුන්නා. ඒ ක්‍රමයේ තිබුණු අඩුපාඩු නිවැරදි කිරීමට 2017 අංක 16 පනත මේ පනතේ මේ සභාගර්ගය සම්මත කරා. ඒ ඡන්ද ක්‍රමය තුලින් මිශ්‍ර ක්‍රමයක් යටතේ අපට අපි පළාත් පාලන ඡන්දයක් පැවතුණා. හැබැයි සමහර දේශපාලන පක්ෂ ඡන්ද ප්‍රතිපදලය බල්ලා මේ ඡන්ද ක්‍රමය දිහා වපරැහැම් බැලුවා. අද ලංකාවේ දේශපාලන සංස්කෘතිය දිහා බලනකොට අපි කනගාටු විය යුතු දෙයක් තියෙනවා. හුඟක් ඡන්දදායකයෝ තමන්ගේ ආගම, තමන්ගේ ජාතිය, තමන්ගේ කුලය බල්ලා තමයි ඡන්ද දෙන්නේ. හැබැයි මේ රට ප්‍රගතිශීලී රටක් විය යුතු නම් තමන්ගේ ආගමය කුලයෙන් ඈත් වෙලා හරි මිනිහට ඡන්ද දිය යුතුයි. මේ රටේ ප්‍රගතිශීලී ගමනක් යන්න ඕන නම් අපි සියලු දෙනාම ලාංකිකයෙකු හැටියට හිතන්න ඕනේ, ලාංකිකයෙකු හැටියට ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි දන්නවා සමහර සුළු ජාතික පක්ෂ ජාතික පක්ෂවල ෆුඩ් බෝඩ් එක නැගලා තමන්ගේ පංගුව ඉල්ලන්න හදනවා. ඒ පංගුව ඉල්ලන්න හැදීම තුලින් තමයි මේ රටේ ජාතිවාදය කියන විෂබීජය රට තුල අපි වපුරන්නේ. ඒ නිසා මේ මිශ්‍ර ක්‍රමය තුලින් ගමට වග කියන මන්ත්‍රීවරයෙක් මේ රට බිහි කිරීමේ අවස්ථාවක් ලැබුණා. ඒ වගේම අපි දන්නවා අපි ලෝකේ පළවෙනි රාජ්‍ය නායිකාව බිහි කරා. හැබැයි ඉන් පස්සේ පළාත්පාලනවල පළාත් සභාවල පාර්ලිමේන්තුවල කාන්තා නියෝජනයේ විශාල අඩුවක් දැක්කා. ඒ නිසා 2016 අංක 17 දරන පනතින් තුලින් අපි පළාත්පාලන ආයතනවල 125ක කාන්තා නියෝජනයක් දුන්නා. මං හිතන්නේ මේ දේශපාලන ශාස්ත්‍රය තුලින් කාන්තාවන් දේශපාලනයට ඇතුළත් වීම තුලින් අපට ලොකු දේශපාලන වෙනසක් ඇති කිරීමේ අවස්ථාවක් ලැබුණා. ඒ වගේම අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ වුවක් ඉන්න කාන්තාවන්ගේ බහුතරයක් එක්කෝ තමන්ගේ ස්වාමියා පස්සේ තමයි දේශපාලනට ආවේ. තවම ස්වාමියා මරණයෙන් පස්සේ නැත්තම් තාත්තාන් පස්සේ. හැබැයි ස්වාධීනව කාන්තාවට කාන්තාවකට දේශපාලන ශාස්ත්‍රය ඇතුළත් වීමේ වරම විශාල වශයෙන් ලැබුණේ 2016 අංක 17 පනතුල තුලින්. ඒ වගේම මේ සභාගරුලිය තුල 2017 අංක 17 දරන ඡන්ද පනත අපි ගෙනාවා පළාත් සභා ඡන්ද සම්බන්ධයෙන්. ඒ තුලින් අපි මේ රටේ පළාත් සභා වලටත් 125ක කාන්තා නියෝජනයක් අපි දුන්නා. හැබැයි මේ පනත සම්මත මේ පනත තුනෙන් දෙකෙන් සම්මත වුණා. ඒ වගේම මේ පනත සම්බන්ධයෙන් සීමා නිර්ණ කොමිටුවක් පත් කරා. ඒ කොමිටු වාර්තාව පාර්ලිමේන්තුවේට ඉදිරිපත් කිරීමේ වගකීමක් තිබ්බා. මම එය ඉදිරිපත් කළා. මමත් ඒ සීමා නිර්ණ වාර්තාවට විරුද්ධව මම ඡන්ද දුන්නා. සමහර උදවිය මේ සීමා නිර්ණය අඩුපාඩුවක් තියෙන එක ඇත්ත. හැබැයි සමහර සුළු ජාතික පක්ෂ තමන්ගේ පංගුව සම්බන්ධයෙන් සටන් කර අවාසනාවට වගේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රකාශයක් කරා අපි පරණ ක්‍රමයට යා යුතුයි කියන එක. අපි පරණ ක්‍රමයට යා යුතුයි කියන්නේ කියන දෙයින් අපි කියන්නේ නැවත මේ රටේ ජනතාව මේ රටේ පාර්ලිමේන්තුවේ දිනේෂ් ගුණවර්ධන වාර්තාවෙන් ප්‍රතික්ෂේප කරපු දූෂිත මනාප ක්‍රමයට යන එකයි. ඒ වගේම රටට ඡන්දයක් අවශ්‍ය බව ඇත්ත. ඒ වගේම දිගින් දිගට අගමැතිතුමාගේ නායකත්වයෙන් අපි සාකච්ඡා පැවැත්වුවා මේ පළාත් සභා අංක 17 දරන පනත සම්බන්ධයෙන්. සමහර සුළු ජාතික පක්ෂ කිව්වා අපි මේකට ඡන්ද දෙන්නේ නැහැ, අපට හරි පංගුවක් අපිට ලැබෙන්නේ නැහැ කියලා. මම ජනතාවගේ ඉල්ලීමක් කරනවා, අපි ලාංකික හැටියට හිතන්න ඕනේ, ලාංකික හැටියට ක්‍රියාත්මක කරන්න ඕනේ. නිසා අද මුජිබ් රහමාන් මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරනවා. අපි ජාතික පක්ෂ නියෝජනය කිරීම තුළින් අපි බලන්නේ මුලින්ම රටේ පංගුව ගැන. හැබැයි අවාසනාවට වගේ සමහර ජාතීන් නියෝජනය කරන පක්ෂය සෑම විටම දේශපාලනය බලන්නේ කොහොමද අපේ ජාතිය ඉස්සරහට දාලා අපේ පංගුව වැඩි කරලා කොහොමද අපට කේවල් කරන්න පුළුවන් වන්නේ කියලා. මං හිතන්නේ මේ දේශපාලනයෙන් ඈත් වෙන්න අපි සියලු දෙනාම කටයුතු කර යුතුයි කියන එක මම මේ සභාවේ සියලු දෙනාගේම ඉල්ලීමක් කරනවා. හේතුව අපි අවුරුදු 30ක් බැටකෑවා ත්‍රස්තවාදය තුලින්. අපි ත්‍රස්තවාදයෙන් තුරුම්පුණාට පස්සේ අපට වගකීමක් තියෙනවා ලාංකිකයන් හැටියට ක්‍රියා කරන්න, ලාංකිකයන් හැටියට කටයුතු කරන්න. ඒ වගේම දැන් මේ පළාත් සභා ඡන්දයක් අපි අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. මම අතිගරු ජනාධිපතිතුමා කිව්වා හුඟක් අය මේ සාකච්ඡා කරන හැබැයි එකඟතාවයකට එන්නේ නැහැ. කිසිසේත්ම අමතුමනි මේ ඡන්දේ කල්ලාන්න එපා, පරණ ක්‍රමයට වුණත් යන්න. හේතුව ජනතාවගේ විශාල ඉල්ලීමක් තියෙනවා. පළාත් සභා අපට ආණ්ඩුකාරවරු යටතේ ක්‍රියා කරන්න බෑ. ඒ නිසා පරණ ක්‍රමයේ වුවත් කැබිනට් එකට සංශෝධනයක් ඉදිරිපත් කළා, පාර්ලිමේන්තුවට කෙටුම්පත ඉදිරිපත් කරන්න කියලා. මම මේ සභාවේ සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා අපි පරණ ක්‍රමයට ගියත් අලුත් ක්‍රමයට ගියත් මේ රටේ 125ක කාන්තා නියෝජනය ආරක්ෂා කළ යුතුයි. මම මේ රටේ කාන්තාවන්ට පොරොන්දුවක් දෙනවා මේ සභාවට ගේන ඕන කෙටුම්පතකට මම සංශෝධනයක් ගෙනවා මේ රටේ කාන්තා නියෝජනය වන 125ක් ආරක්ෂා කිරීම සඳහා. හේතුව අඩුපාඩු තිබ්බත් පළාත් පාලන ඡන්දේ පස්සේ අපට පළාත් පාලන ආයතන ලද කාන්තාවන් ඉන්නවා, කාන්තාවන් දේශපාලන ශේෂ්ත්‍රය ඇතුල් වෙලා ඉන්නවා. ඒ වගේම පළාත් සභාවලත් අපට අනිවාර්යයෙන්ම කාන්තා නියෝජනයක් අවශ්‍යයි. ඒ කාන්තා නියෝජනය නැති කරන එක මං හිතන්නේ මේ රටේ කාන්තාවට කරන ලොකුම ද්‍රෝහියක්. අපි දන්නවා දේශපාලඥයන් කරන්න බැරි දේවල් සිවිල් සමාජය කරනවා. පැෆ්‍රල් CMVP මට කෙටුම් පොතක් ඉදිරිපත් කරා, කැබිනට් එක ඉදිරිපත් කරන්න. හේතුව කිසිසේත්ම මේ රටේ සිවිල් සමාජ දූෂිත මනාප ක්‍රමයට යන්න කැමති නෑ. හැබැයි මා වගකීමකින් කියනවා මේ රටේ සමහර දේශපාලඥයන්ට මනාප ක්‍රමය අවශ්‍යයි. විශේෂයෙන් ජාතිය ආගම කුලය ඉස්සරහට දාලා කරන දේශපාලඥයන්ට මනාප ක්‍රමය අවශ්‍යයි කියන එක අපි සියලු දෙනාම දන්නා කාරණයක්. හැබැයි මේ මනාප ක්‍රමය මේ රටට කරන විශාලතම ද්‍රෝහිය හැටියට මම දකිනවා. ඒ නිසා මම අද මේ පාර්ලිමේන්තුවේ පොට පමණක් නෙවෙයි මේ රටේ කාන්තාවන්ගේ ඉල්ලීමක් කරනවා. අපි පෙළ ගැසිය යුතුයි. මේ රටේ පළාත් සභා 2017 අංක 10 දරන පනත තුළින් මේ රටේ කාන්තාවන්ට දුන්න 125ක වරම නැති නොකළ යුතුයි. මම ඉදිරිපත් කරපු සංශෝධනයේ 125ක නාම යෝජනාවේ පමණක් තමයි කාන්තාවන් ඇතුළත් කිරීමට මට සිදුවුණේ. හේතුව අපි සියලු දෙනාම උපදෙස් ලැබුණා. සමහර අය කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බයයි කියලා ඡන්දයක් කරන්න. අපි කිසිසේත්ම බය වුණේ නැහැ. අපි කරේ ජනතා විමුක්ති පෙරමුණ කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට කැල්ල නිසා තමයි අපි ඡන්දෙ කල් දාන්න උත්සාහ දරුවේ කියලා. අපි කිසිසේත්ම ඡන්දෙ කල් දාන්න අපි උත්සාහ දරුවේ නැහැ. හැබැයි මේ රටේ ඡන්ද ශේෂ්ත්‍රය තුළ ප්‍රගතිශීලී පනත් දෙකක් තමයි 2017 අංක 16 දරන පනත සහ 2017 අංක 17 දරන පනත. හේතුව ජනතාව ප්‍රතික්ෂේප කරන දේශපාලඥයෝ නෙවෙයි. දූෂිත මනාප ක්‍රමය අපට නැති කරන්න ලැබුණේ මේ සංශෝධන වලින් කියන එක මම මේ අවස්ථාවේ වගකීමකින් ප්‍රකාශ කරනවා. ඒ වගේම ළඟදී එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු ප්‍රකාශයක් කරා අපි පළාත් සභා ඡන්දයක් තියන්නේ නැහැ, අපි තියන්නේ ජනාධිපතිවරණයක් කියලා. මේ රටේ දේශපාලන පක්ෂවලට කිසිම අයිතියක්
නැහැ.
මේ රටේ මොන ඡන්දෙද තියෙනවා කියන එක තීන්දුව කරන්න ඒක නෛතිකව නීති රාමුව තුල අපට පළාත් සභා ඡන්දේ නිසි කලට පැවැත්වීමේ වගකීම තියෙනවා. ඒ වගේම ආණ්ඩුකාරවරු පත් කිරීම තුලින් අපි දකිනවා මේ රටේ නිලධාරිවාදය කිසිසේත්ම පළාත් සභාවල දේශපාලන අධිකාරිය අවශ්‍යයි. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා බෝලේ පාස් කරන්න අවශ්‍ය නැහැ. මේ සභාගර්භය තුළ අපි සියලු දෙනාම එකතු වෙලා පුළුවන් තරම් පළාත් සභා ඡන්දේ පවත්වන අවශ්‍ය කරන සියලුම සංශෝධන ඉදිරිපත් කරන්න අපි කැපවී සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඕනෑම ඡන්ද ක්‍රමයක් යටතේ පුළුවන් තරම් ඉක්මනට මේ ඡන්ද පැවැත්විය යුතුයි කියන එක අතිගරු ජනාධිපතිතුමාගේ මතය කියන එකත් මම අවස්ථාවේ වගකීමකින් ප්‍රකාශ කරනවා. ඒ වගේම ජනතාව ඡන්දයක් බලාපොරොත්තු වෙලා ඉන්නවා. මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා, තමුන්නාංශලා දැනගත යුතු කරුණක් තමයි සමහර වෙලාවට ආණ්ඩුවේ වැරද්දක් නොවේ. හැබැයි ආණ්ඩුව කල් දාන්න ප්‍රතිඵලය තමුන්නාංශලා දැක්කා. අපිත් ආණ්ඩුවේ හිටියා, අපිත් දැක්කා ජනතාව ඡන්දෙ කල් දානකොට පවතින රජයට කිසිසේත්ම සමාව දෙන්නේ නැහැ. ඒ නිසා තමුන්නාංශලා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් තරම් ඉක්මනට මේ සංශෝධන ඉදිරිපත් කරන්න. අද සිටින පළාත් සභා පළාත් පාලන ඇමැතිතුමාට මම ඉල්ලීමක් කරනවා නොදුරු අනාගතයේ මේ සංශෝධන ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මේ ඡන්දෙ පුළුවන් තරම් ඉක්මනට තියන්න කියන ඉල්ලීමක් මම එතුමාට ප්‍රකාශ කරන ගමන්ම මම එතුමාගේ තව ඉල්ලීමක් කරනවා. මේ කාන්තාවට ලැබුණු 125 වරම කිසිසේත්ම නැති කරන්න එපා කියන එක නැවත වතාවක් මේ රටේ කාන්තාව වෙනුවෙන් මම ඉල්ලීම කරමින්
මම නිහඬව සූදානම්. ගරු මන්ත්‍රීතුමා
මීළඟට ගරු සිද්මි ජයරත්න මන්තුමා.
මූලස්සනාරෝඩ ගරු සභාපතුමනි, අද විශේෂයෙන්ම ඩල සලහ පෙරම ගරු මන්ත්‍රීතුමා, පළාත් සභා මැතිවරණය කල් යෑම වෙනුවෙන් එතුමා ඉදිරිපත් කරලා තියෙන යෝජනාව ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ යෝජනාව ඉදිරිපත් කිරීම ගැන මම නම් මොකද මෙහි මේ සත්‍ය දේ මේ රටේ ජනතාව අවබෝධ කරගන්න ඕන. ඇයි මේ මැතිවරණය කල් ගියේ කියලා. විශේෂයෙන්ම මේ පළාත් සභා මට මතකයි, මම මුලින්ම පළාත් සභා මැතිවරණය පළාත් සභා එන කාලේ මම ඒ කාලේ දේශපාලනයට ඇවිල්ලා නැහැ. මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් හැටියට ඒ කාලේ පළාත් සභා මැතිවරණය තියෙනකොට මැතිවරණ ඒ ඡන්දෙට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයෝ මහමග ඝාතනය වෙච්ච කාලයක්. මට මතකයි අපේ පළාත් සභාවේ සභාපතිතුමියක් හිටියා රම්මැණිකේ කියලා, පෝස්ටර් එකක් ගහලා තිබ්බා රම්මැණිකේ එනතුරු T56 මග බලා සිටී කියලා. ඒ කාලේ මම ඒ කාලේ පෝලිං බූත් එකට ගියේ නැහැ. මට මතකයි ඒ වෙනකොට මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරලා තිබුණා. මට ඒ කාලේ මගේ ඇඟේ තිබුණා පොඩි දේශපාලන උණක්. මම පෝලිං බූත් එකේ කවුරුවත් යන්නේ නැතුවට ජනතා විමුක්ති පෙරමුණට පොඩි එගෙන්ස් එක්කට මම මොකක්වත් දන්නේ නැහැ. මං ගිහිල්ලා ඒ පළමු පළාත් සභා මැතිවරණේ මම පෝලිං බූත් එකේ නිකන් වාඩි වෙලා හිටියා. ඒ කාලේ ඒ වාඩි වෙලා මැතිවරණ ඉවරනාට පස්සේ මාසයකට පස්සේ මගේ ගෙදරට පැනලා වෙඩි තිබ්බා රෑ. මම එදා තමයි විවාහ වුණේ. මම විවාහ වෙච්ච දවසේ වෙඩි තිබ්බට පස්සේ මගේ වයස අවුරුදු 17ක මල්ලි කෙනෙක් වෙඩි 12ක් පැදිලා මැරුණා. මම 99න් බේරුණේ. එතන ලොකු සටනකුත් ඇති වුණා. ඒ වෙලාවේ සටනේදී ඒ නාඳුනන තුවක්කුකාරයෙක් වෙඩි වැදිලා මැරලත් තිබුණා. මගේ අතින්ද දන්නේ නැහැ. මගේ අතින් ලයිසන්ස් තුවක්කුවක් තිබුණා. ඒ තරම් ඒ ඉතිහාසය මතකයි. මේකෙදී එතනින් පස්සේ දේශපාලනයට ඇවිල්ලා මට මතකයි මම 93 පළාත් සභා මැතිවරණේ මන්ත්‍රීවරයෙක් හැටියට තේරුණා පොළොන්නර දිස්ත්‍රික්කේ. ඊට පස්සේ පළාත් සභා මැතිවරණ 4ක් මම ජයග්‍රහණය කරා. මට මතකයි මේකේ කළු සුදු දෙකම තියෙනවා මේ මැතිවරණවල. මට මතකයි අපි 93 බලයට පත් වෙලා ඉන්නකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනි හිටපු ගමන් එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මං හිතන්නේ මේ පැත්තේ ඉන්න ඔබතුමාලා සාක්ෂි දරනවා ඇති. පළාත් සභාව හිටපු ගම විසුරුවා ඇරියා. 95 නැත්තම් 96 අවුරුද්ද මට මතකයි. මම හිතන්නේ විසුරුවා හරින්න උපදෙස් දුන්නේ අපේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා තමයි. ඒ වෙනකොට ඒ රජයට උපදෙස් දීලා තිබුණේ. ඒ පළාත් සභාවම විසුරුවා හැරියා. විසුරුවා හැරියාට පස්සේ උසාවි ගියා අපි. ඒ උසාවි ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණේ නියෝගයක් දුන්නා. පළාත් සභාවේ මහ ඇමතිවරයා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කළොත් පමණයි ආණ්ඩුකාරවරයාට පළාත් සභාව විසුරුවා හැරින්න පුළුවන්. ආණ්ඩුකාරවරයා ඒ වෙනකොට ජනාධිපතිතුමාට දීලා ජනාධිපතිතුමා මේ නිවේදනය නිකුත් කරනවා. හැබැයි අපේ පළාත් සභාවේ හිටපු ජී.ඩී. මහින්දසෝම අපේ චන්දිම ගමගේ අපේ හිටපු ඉන්න මන්ත්‍රීතුමාගේ පියතුමා තමයි ඒකට මහ ඇමතිතුමා. එතුමා එහෙම උපදේශයක් දීලා තිබුණේ නැහැ. එතුමා උසාවි ගිහිල්ලා මට මතකයි නඩු තීන්දු අරන් එනකොට එතුමාගේ අලුත්ම වාහනේ අනතුරටපත් වෙලා ඒ වෙලේ එතුමා රෝගාතුර වෙලා මාස කිහිපයකට පස්සේ එතුමාගේ ජීවිතේ ජී.ඩී. මහින්දසෝම එතුමාගේ නැති වුණා. හැබැයි අපි පළාත් සභාවේ වාඩි වුණා. ඊට පස්සේ අපි මන්ත්‍රීවරු හැටියට කටයුතු කරා. හැබැයි ඒ කටයුතු කරාට පස්සේ මේ හොඳ නරක මම මේ කළු සුදු කියන්නේ ඊට පස්සේ 93 ඒ පළාත් සභාවේ අපි මන්ත්‍රීවරු හැටියට කටයුතු කරගෙන ගියා. නමුත් ඒ වෙලාවේ අපි නැවතත් 99 අවුරුද්දේ පළාත් සභාවේ කාලය ඉවරලා මැතිවරණයට යනකොට නාම යෝජනා බාර අරන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මේ මැතිවරණය තියන්න දුන්නේ නැහැ. නාම යෝජනා බාර අරන් කල් දැම්මා. මම හිතන්නේ අපේ ගාමිණී ලොග්ගේ මැතිතුමාට මතක ඇති. එතුමත් එතකොට අපේ පැත්තේ හිටියේ. ඔබතුමා ගරු ඇමතිතුමා ඒ කාලේ අපි විවිධ තැන්වල උද්ඝෝෂණය කරලා මට මතකයි පළාත් සභා නාම යෝජනා බාර අරන් මාස කිහිපයක් කල් දාලා උද්ඝෝෂණය කරාට පස්සේ නැවත වතාවක් 99 අප්‍රේල් මාසේ 6 වෙනිදා පළාත් සභා මැතිවරණ පළාත් 4ක මැතිවරණ තිබ්බා. 99 අප්‍රේල් මාසේ 6 වෙනිදා මට මතකයි. මේ මැතිවරණ දීලා මමත් පොළොන්නරුව දිස්ත්‍රික්කේ මනාප ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ දෙවෙනි දැනට පළවෙනියට මනාප ගත්ත කෙනා සූර්යාරච්චි ඔය පැත්තේ හිටවූ ඇමතිතුමා. එතුමාට වැඩිය මනාප 7ක් අඩුවෙන් අරන් මම දෙවෙනියා වුණා පොළොන්නරුව දිස්ත්‍රික්කේ. ඊට පස්සේ දිවිච්ච මැතිවරණ තරම් කරා. මෙතෙන්දි මම කියන්න ඕනේ මේ මැතිවරණයේ ගරු මූලස්ථානාරූඪ සභාපතිතුමනි, මේ මැතිවරණයේ මෙතුවක් කල් මේ හැම නායකයෙකුටම හැම පක්ෂෙම තමුන්ට ඕන වෙලාවට තමයි මේවා තියන්නේ. මේක අපිට විතරක් ඇගිල්ල දික් කරන්න එපා. හැමෝම බලනවා තමුන්ට වාසි කාලේ. දැන් අපිට මතකයි අපි මේ පළාත් සභාව ඉදදී අවුරුදු 3මාර යනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසිරුවා හරිනවා. හරිද? අවුරුදු 3මාරේට විසිරුවා හරිනවා. අවුරුදු 5ක් කාලේ. අවුරුදු 3මාරේ විසිරුවා හැරලා එකක් තියෙනවා. ඒකල්ල ආයේ ඒක ඉවරලා එක තව එකක් තියෙනවා. කිසිම හේතුවක් නැහැ. අවුරුදු 3මාර අවුරුදු 4ක් 5ක් කාලේ. ඒ ඇයි එහෙම කරන්නේ? මට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයා අර පැත්තෙන් ගිහිල්ලා ඒ වෙනකොට කිලිනොච්චි අල්ල ගන්නකොට ඒ ජයග්‍රහණේ එකක් තියෙනවා. ඒකල ආයේ ටිකක් දුර ගිහිල්ලා යාපනයේට කිට්ටු වෙනකොට ඒ වාසිය ගන්න තව එකක් තියෙනවා. මට මතකයි ලොකුම වංචාව කර අවසාන වතාවට ඌව පළාත් සභා මැතිවරණේ තියන්ද ඌව පළාත් සභා මැතිවරණේ දවස් දෙකක් තියෙද්දී ලොකු සද්දයක් දැම්මා. මෙන්න කේපී තව කවුද ත්‍රස්තවාදී නායකයෝ දෙන්නෙක් අපි අල්ලගත්තා මැලේසියාවේදි කියලා ලොකු සද්දයක් දාලා ඒ වාසිය ගත්තා. අනේ වාසිය අර මාසයක් යනකොට කේපී ගෙනල්ලා කේපීට හොඳ ගෙදරක් දීලා හොඳ යාන වාහන දීලා ආරක්ෂාවක් දීලා හොඳට සංග්‍රහ කරලා තවත් බලාගන්න. අර කියපු ත්‍රස්තවාදී නායකයා. එහෙම ඒ වාසිය අරන් ත්‍රස්තවාදී නායකයෙක් අපි ඇල්ලුවා කියලා ඒ වාසිය අරන් ඌව පළාත් සභාවට ගෙනල්ලා පළාත් සභාව මැතිවරණයේ දවස් තුනකට ඉස්සෙල්ලා කේපී ඇල්ලුවේ මැලේසියාවේදී. එහෙම හැම හිටපු රාජ්‍ය නායකයෙක්ම තමුන්ට වාසිය ඕන වෙලාවෙදී තමයි මේ මැතිවරණ තිබ්බේ. එහෙම ඉතිහාසයක් තියෙනවා. මේ දැන් අපි එහෙම කරලා පළාත් සභා මැතිවරණ රවුමක් තියලා ආවා. ඒක ඒ තිබ්බේ ප්‍රතිඵලය තමයි. දැන් අවුරුදු එකමාරකට ඉස්සෙල්ලා උතුරු මැද ඉවර වුණා. හැබැයි තව ලබන අවුරුද්දේ තමයි ඉවර වෙන්න තියෙන්නේ. ඊළඟට මේ අවුරුද්දේ අවසානයේ ඌව ඉවර වෙන්න තියෙන්නේ. එහෙම වෙන්නේ කොහොමද? පළාත් සභා ඉස්සර වගේ එකම දිනයක තිබුණා නම් උතුරු මැද කලින් ඉවර වෙන්නේ නැහැ. උතුරු මැද නැගෙනහිර ඇතුළු පළාත් සබරගමු ඇතුළු පළාත් සභා තුනක් අවුරුදු එකමාරකට කලින් ඉවර වුණා. ඒ ඇයි මේ හිටපු හැම නායකයෙක්ම තමුන්ගේ වාසිය තමුන්ට වාසිය එන වෙලාවට මේක කරේ? කාටවත් සුදුන වෙන්න බෑ. වැඩියම වැරදි කර අර පැත්ත. හරි, ඒක නිසා දැන් අපි පහුගිය දවස්වල දැන් මේක දැන් අපිට දැන් අපේ ජනාධිපතිතුමා මේක දැන් අපේ පැත්තට ඇඟිල්ල දික් කරනවා. දැන් තමුන් ආසලයි ජනාධිපතිතුමායි දැන් ඔක්කොම එකයි. පහුගිය ප්‍රාදේශ සභා මැතිවරණේ අපි මහමැතිවරණේ ජයග්‍රහණය කරත් එක්කම ප්‍රාදේශ සභා මැතිවරණ තිබ්බන සියලු ප්‍රාදේශ සභා අපි එක්සත් ජාතික පක්ෂේ දිනනවා. ඇයි ඒ තිබ්බේ නැහැ? ජනාධිපතිතුමාට ඕන වුණා මේ රණ්ඩු ඉවර කරගන්නකම් මේක කල් දාන්න. ඒ දෙපැත්තේ රණ්ඩුව බැලුවා 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 රණ්ඩු ඉවර කරගන්න බැරුණා. මැතිවරණ තිබ්බා. ඒකේ අවාසි වුණේ ඔබතුමාලට නෙවෙයි අපිට. ඒ අවාසි වුණේ. හැබැයි ඊට පස්සේ උතුරු මැද පළාත් සභාවේ කාලේ ඉවර වෙන්න ටිකක් කල් යනකොට ඒ වෙලාවේ මැතිවරණ තියන්න අපි ලෑස්ති. කවුද ඉඩ දුන්නේ නැත්තේ? ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා මේ පනත ගේනකොට අපිට මතකයි එදා සභාව කල් දාලා රාත්‍රී 8 වෙනකම් ජනාධිපතිතුමා ඇමරිකාවේ ගිහිල්ලා හිටියේ. එතුමා මං හිතන්නේ අපේ අගමැතිතුමාගේ කාර්යාලයට එක දුරකථන ඇමතුම 25කට වැඩිය ගත්තා. මෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා කියලා. එහෙම මේ මැතිවරණේ කල් දාන්න පළමු වුණාව තිබුණේ ජනාධිපතිතුමාට. අපිට නෙවෙයි. අපේ බේදයක් තිබුණේ නැහැ. අපේ පක්ෂේ එක්කව් වෙලා අපේ පක්ෂේ එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පොදු ජන පෙරමුණයි දෙකට කැඩිලා. හැබැයි මේ රණ්ඩුව මේගොල්ලෝ ඉවර කරගන්නකම් ජනාධිපතිතුමා මැතිවරණේ තියනවට විරුද්ධුණා. ඊට පස්සේ ගෙනාවා කොටස් ක්‍රමයට සීමා නිර්ණය වාර්තාව මම එක දවසක් කිව්වා. දැන් ඔබතුමාලා දන්නවා ඇති පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සීමා නිර්ණය කොටස් 5කට කැඩුවා. පොළොන්නර දිස්ත්‍රික්කයේ සීමා නිර්ණය කොටස් පහකට කඩලා ඒ සීමා නිර්ණයට එක කොටසක් ඇතුළත් කර අපේ ලොකුගේ මැතිතුමා දන්නවා ඔබතුමා යනවා සෝමාවතිය විහාරේ වඳින්න. සෝමාවතිය විහාරෙන් එහා තියෙන මහවැලිගඟෙන් එගොඩ වැලිකන්දයත් සහ මැදිරිරි ආසනේ ලංකාපුර කියන කොටසයි එක කොටසක්. ඉස්සර ඉතිහාසය අපි අහලා තිනවා මහවැලි ගඟෙන් එහා පැත්තේ වෙනින්ම ඒ කාලේ හැටියට පාලනයක් තිබිලා තිනවා. ඒ කාලේ රජවරු පාලනය කරලා තිනවා කොටස් කීපයකට. එහෙම තිබිච්ච එක පුංචි පලාසභා මැතිවරණයකදී මහවැලි ගඟෙන් එගොඩ වැලිකණ්ඩ කොටසත් එක්ක අවු කරා. මහවැලි ගඟෙන් මෙගොඩ තියෙන ලංකාපුර කොටසත් එක්ක අවු කරලා මහ පුදුම අභූත ක්‍රමයකට මේ ක්‍රමය හැදුවා. ඒකට අපි විරුද්ධ වුණා සීමා නිර්ණය. ඒ සීමා නිර්ණය අපේ පක්ෂයේ අපේ නායකතුමා ඡන්දෙ දෙන්න කිව්වත් මම පක්ෂෙන් එළියට දැම්මත් ඒ වෙලාවේ මම ඒකට විරුද්ධව දෙනවා. මොකද මගේ ආසනේ තමයි ඒ විකාර විදියකට යස් කැඩුනේ. ඒ සීමා නිර්ණය කාට ඕන විදියට දුන්නේ? ඒ සීමා නිර්ණය කරේ යම් යම් කීප දෙනෙක්ගේ උමනාවට තමයි ඒ සීමා නිර්ණය හැදුවේ. ඒ වගේ තිබ්බ සීමා නිර්ණය අවුල්. දැන් පයිසර් මුස්තාපා හිටපු ඇමතුමා කතා කරා. එතුමාත් එදා සීමා නිර්ණය ගේනකොට විරුද්ධව ඡන්දෙ දුන්නේ. එතුමා ඡන්දෙ දුන්නේ නැහැ මං හිතන්නේ නැත්තම් විරුද්ධව දුන්නා. ඒක නිසා දැන් අද ජනාධිපතිතුමාටයි හැමෝටම උවමනා වෙලා තියෙනවා මේ මැතිවරණේ තියන්න. දැන් ඒගොල්ලෝ එකතු වෙලා දැන් උවමනයි. නෑ අපිත් කල්පනා කරනවා අපිටත් මේකේ වාසිය එන කාලයට තියන්න. අපිත් එහෙම දැන් ලනුකන්නේ නැහැ. අපි ලනුකාලා කෙලව ගත්තා. හරි. ඒ නිසා මමත් කියනවා අපිටත් මේක කරගෙන වෙලාවට හොඳ වෙලාවට අපි තියමු. අපි එක එක්කෙනාගේ න්‍යාය පත්‍රයට ගිහිල්ලා එක එක්කෙනාගේ න්‍යාය පත්‍රයට කටයුතු කරන්න ගිහිල්ලා තමයි අපි අමාරු වැටුනේ. හරිද? අපි ආයේ අමාරු වැටෙන්නේ නැහැ. එක එක්කෙනා න්‍යාය පත්‍රවලට නැටුවා අපි. දැන් ඒ වගේ ඵල විපාක අපි විතරක් නෙවෙයි අපේ අහිංසක පාක්ෂිකයෝ ගංගල විඳිනවා. අපිට හැමදාම ඒ වගේ කර්මයන් වලට මුහුණ දෙන්න බෑ. ඒක නිසා මේක අපේ පැත්තට කැරගෙන වෙලාවට පළාත් සභා මැතිවරණේ අපි තියන්නේ. අපි පවේ පැත්තට කැරගෙන වෙලාවට අපි තියන්නේ. කාටවත් ඕන විදියට තියන්නේ නැහැ අපි. මීට පෙර නායකයොണ്ട് තිබ්බනම් තමුන්ගේ පැත්තට මේක කැරගෙන වෙලාවට තියන්ද අපිත් මේ මැතිවරණ තියන්නේ අපේ පැත්තට කැරගෙන වෙලාවට. ඒකයි විශේෂයෙන්ම අපි හැම නැත්තම් අපිට දේශපාලන අනාගතයක් නැහැ. ආපු හැම නායකයෙක්ම ඒ තමුන්ට මේක කැරගෙන පැත්තට තමුන්ගේ වාසි පැත්තට තමුන් හැරෙව්වා. මම ඒකයි ඉතිහාසෙත් එක්ක මතක් කරලා දුන්නේ තමුන් අන්සලත්. ඒක නිසා ගරු මූලාසනාරුවට සභාපතිතුමනි මන්ත්‍රීතුමනි මටත් දේශපාලන අවුරුදු 28ක අත්දැකීම් තියෙනවා. පළාත් සභා පහක් හිටියා. ප්‍රාදේශ සභාව සභාපති වෙලා හිටියා. දෙපාරක් පාර්ලිමේන්තු හිටියා. මේ ඉතිහාසය තුළ මේ දේශපාලනේ මමත් දන්නවා. මේ නායකයන්ගේ වාසි අවාසි ඒගොල්ලන්ට පෙරලෙන කාලයට ඒගොල්ලෝ මේක හසුරවපු හැටි. එහෙමනම් අපිත් වගේ කියුතු මේ රටේ පක්ෂයක් ඇටියට අපිට මේකේ කැරගෙන වෙලාවට වැල්ලේ අපේ බඹරේ අපි මේක තියෙනවා. එහෙමනම් ඔබතුමාට ස්තුතියි. මට අවස්ථාව දුන්නට මේ යෝජනාව ගෙනාවු එක ගැනත් මම දලසලා පෙරමැතුමාට ස්තුතිවන්ත වෙනවා මට මේ අදහස් ටික ප්‍රකාශ කිරීමට.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු WD සෙනවිරත්න මන්ත්‍රීතුමා.
ගරු මුලාසෙන්දෙනි සභාපතිතුමනි, අපේ කතා කරපු උතුරුමැද පනාතේ ගරු මන්ත්‍රීතුමා, එතුමා පෙන්ලා දුන්නේ හිටපු ජනාධිපතිවරු බඩින්මර පළාත් සභා මැතිවරණය තිබීම සඳහා කාලය ගත්තේ නියම කාලයේ ඉවත් වෙන්නට ඉස්සෙල්ලා, ඉක්ුත් වෙන්නට ඉස්සෙල්ලා. එහෙම කරලා මේ පළාත් සභා විසුරුවරලා බඩින්මර ඡන්දෙ තිබ්බයි කියන්නේ. අද අපේ දුක්ගැනවිල්ල තියෙන්නේ, අපේ චෝදනාව තියෙන්නේ මේ මැතිවරණ තැබිල්ල නෙවෙයි. කාලයකුත් වෙන්නට ඉස්සෙල්ලා හරි මැතිවරණේ තැබිල්ල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති ආරක්ෂා කිරීම. නමුත් අද වෙලා තියෙන්නේ අවුරුදු ගණන් මේ පළාත් සභා මැතිවරණේ කල් දාලා, අවුරුදු ගණන් පළාත් පාලන මැතිවරණේ කල් දාලා මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම තමයි අපේ චෝදනාව. එහෙම චෝදනාවක් නගන්න එතුමාට එදා හිටපු ජනාධිපතිවරුන්ට විරුද්ධව පුළුවන් කමක් නැහැ. අද අපි දන්නවා පළාත් සභා කීපයක් විසිරුණා. අවුරුදු එකහමාරක් වෙනවා. මගේ පළාත් සභාව, මම ඉන්න පළාත් සභාව, සබරගම පළාත් සභාව අවුරුදු එකහමාරක් වෙනවා දැන් විසිරුව හැරලා. ඒ වගේම නැගෙනහිර උතුරුමැද පළාත් සභාවත් ඒකම විසිරුව හැරලා දැන් දීර්ඝ කාලයක් වෙනවා. ඒ වගේම පෞද්ගල කාලේ තමත් පළාත් සභා තුනක් විසිරුව හැරියා. තව තුනක් මේ අවුරුද්ද තුල විසිරුව හැරියා. මේ නිසා සියලුම පළාත් සභා මේ අවුරුද්දේ අප්‍රේල් මාස වෙනකොට විසුර හැරෙනවා. එතකොට මේ විසුර හැරපු පරස්වභාවවල අද අපි දකින දෙයක් තමයි අද ජනතාවට නොඑක් විදිහේ අඩුපාඩුකම් ඇති වෙනවා තමුගේ යටතට පාසුකම් සකස් කිරීමෙන් ඒවා සංවර්ධනය කිරීමෙන් ඒ වගේම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමෙන් අද පළාත් සභාවල ක්‍රියාකාරීත්වය බොහොම මන්දගාමී වෙලා තියෙනවා. අද ඒවට ගිහිල්ලා ජනතාවගේ ඕනෑපාකම් අඩුපාඩුකම් කියන්න අද කෙනෙක් නැහැ. ආඩුකාරයවරයා හිටියට ජනතාවට කිට්ටුවෙන් ලේසියෙන් හම්බ වෙන්නට බෑ. තමුගේ නියෝජිතෙක් හම්බෙන්න වගේ තමුගේ අඩුපාඩුකම් තමුගේ ප්‍රදේශයේ අවශ්‍යතාවයන් කියන්නට බෑ ජනතාවට. මේ නිසා අද පළාත් සභා කියලා නාම පූර්ව තියෙනවා. ආණ්ඩුකාරයා ඉන්නවා. ඒ වගේම රටේ ඒ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න සමග ඒවයින් වෙලිලාත ජනතාව ජීවත් වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරන්න, ඒ අයිතිය භුක්ති විඳින ජනතාවට අවස්ථාව දෙන්න. ඒ සඳහා මැතිවරණයේ තියන්න කියලා අපි කියන්නේ. පෞගිය කාලේ මේ සම්බන්ධ ලොකු අපි දන්නවා සංවාදයක් තිබුණා. විශේෂයෙන්ම 2015 මැද භාගයේදී මොකද මේ මැතිවරණය සමානුපාති ක්‍රමෙන් හැර කේවල ක්‍රමයට තියන්න කියලා. එහෙම නැත්නම් මිශ්‍ර ක්‍රමයට තියන්න කියලා. මේ සම්බන්ධව අපි සියලු පක්ෂ උනන්දු වුණා. සාකච්ඡා කළා. අවසානයේ තීන්දුව කළා මේක මිශ්‍ර ක්‍රමයට තියන්න. එහෙම තියන්නයි කියලා පාර්ලිමේන්තුවට පනතක් ගෙනහැරලා මේ පනත සම්බන්ධ ඡන්දය විමසපු වෙලාවේ ඡන්දය ඒ පනත පරාද. ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කළ මේ පනත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය දීමෙන් පරාදය වුණා. එදා ඒකට විරුද්ධව ඡන්ද 138ක් ලැබුණා. පක්ෂව එක ඡන්දයක්වත් ලැබුණේ නැහැ. මගේ මිත්‍ර මේ පනත ඉදිරිපත් කරපු ඒ වෙලාව හිටි පළාත් සභා පළාත් පාලන ඇමතිතුමත් ඊට විරුද්ධව ඡන්දය දුන්නා. ඉතිහාසයේ පළවෙනිවට තමයි පනතක් ඉදිරිපත් කළ ඇමතිවරයාත් ඒ වෙලාවේ ආණ්ඩුවට එකතු වෙලා ඒකට විරුද්ධව ඡන්දය දීපු අවස්ථාව. මේ නිසා සිද්ධ වුණා සමාලෝචන මණ්ඩලයක් පත් කරලා සමාලෝචන කමිටුවක් පත් කරලා ඒ කමිටුව අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවේ. ඒ කමිටුවට මේ වගකීමක් පැවරුණා. පැවරිච්ච වගකීම තමයි මාස දෙකක් ඇතුළත මේ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරන්න. නමුත් මම කනගාටුයි කියන්නේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරු මේ සමාලෝචන කමිටුවේ වාර්තාව තාම ඉදිරිපත් වෙලා නැහැ. එතකොට මේ කාරණය නිසා අද ලොකු අර්බුදයක් ඇති වෙලා තියෙනවා. දැයිම නම් මේ සම්බන්ධව අර අලගියවන්න අපේ මන්ත්‍රීතුමා කිව්ව වගේ මේ තිබුණ ක්‍රමයට නැත්නම් සමානුපාතී ක්‍රමයට හරි මැතිවරණය තැබීම සඳහා අවශ්‍ය සංශෝධන නීතියට ගේන්න ඕනේ කියන තීන්දුවට දැන් ඇවිල්ලා තියෙනවා. සියලු පක්ෂයකට එකඟයි. ඇයි මේ මැතිවරණය තියන්නට ඕනේ? ශ්‍රී ලංකාවේ ඉඳලා පක්ෂේ ඉඳලා අපි ඉන්නකොට අපි තදින්ම කියා හිටියා මේ මැතිවරණය තියන්නට ඕනේ. මේ කේවල ක්‍රමයත් සමානුපාතී ක්‍රමයත් මිශ්‍ර ක්‍රමයකට කියලා. පොදු සුළු ජාතියින්ද සුළු පක්ෂවල සාධාරණයක් වෙන්න අපි සමානුපාතී ක්‍රමයක්. ඒ වගේම මේ රටේ අති බහුතරයක් ජනතාව ඉල්ලා සිටින කේවල ක්‍රමයක් දෙකම සංයුක්ත කරලා නැත්නම් එකතු කරලා මේ මැතිවරණය තියන්න. නමුත් ඒ සඳහා අද ඉඩක් අවස්ථාවක් නැති නිසා මේ මැතිවරණය පැරණි ක්‍රමයටම සාවකාලිකව හරි තියන්න අපි එකඟ වෙලා තියෙනවා. ඒතකොට සියලුම පක්ෂ එකඟයි. මේ කිසිම පක්ෂයක් මේට විරුද්ධ වෙලා නැහැ. නමුත් අවාසනාවකට මේ සංශෝධනය තාම ගෙයින්නේ නැහැ. මේක රජයේ කටයුත්තක්. රජය විසින් මේක කළ යුතුව තියෙනවා. ඒතකොට මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මේකෙන් අ පැහැදිලිව තේරුම් ගන්නට ඕන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන ඡන්දෙන් තම නියෝජිතව තෝරලා ඒ නියෝජිත මාර්ගයෙන් මේ ආයතන පාලනය කිරීමේ අවස්ථාව ජනතාවට අහිමි වෙනවා. ඒ ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ තමුන්ට පුළුවන්කම ලැබුණා පාර්ලිමේන්තුවට, ඒ වගේම පළාත් සභාවලට, පළාත් පාලන ආයතනවලට ඒ නියෝජිතව තෝරන්න. පළාත් සභා අවුරුද්දක කාලයක් තිස්සේ අපි දන්නවා අපි ක්‍රියාත්මක කරගෙන එනවා. එදා ජයා ජයවර්ධන මහත්මයා රාජීව් ගාන්ධි ඉන්දියන් අගමැතිවරයා සමග ගිවිසුමක් අත්සන් කරලා මේ එදා 13 වෙනි සංශෝධනය කියලා සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනැල්ලා මේ පළාත් සභා පිහිටෙව්වා. එදා ලොකු ප්‍රශ්න ඇති වුණා. අපි දන්නවා හුඟ දෙනෙක් විරුද්ධ වුණා. සමහර අය අතේ සම්පත් පවා විනාශ කළා. ඒ වගේම තවත් සමහර අය ගිහිල්ලා ඔය පිටකොටුවේ බූගහ ළඟ වාඩි වුණා. මමත් ඒ වගේ කෙනෙක්. මමත් එදා මම නම් දෙල්ලාවල, ඒ වගේම ඩික්සන් දෑල, ඒ වගේම ඒ වගේ රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීලු ගණනාවක් සමග ඇවිල්ලා එදා අපි ඊට විරුද්ධය පහළ එදා වාඩි වුණා. ආයෙත් වෙලා කඳුළු ගෑස් වලට භාජනය වුණා. නමුත් මේ වෙනකොට අපි පළාත් සභාවලට අද හුරු වෙලා තියෙනවා. අද පළාත් සභාව හරහා අපේ ප්‍රාදේශීය වැඩ කටයුතු කරන්න අපි හුරු වෙලා තියෙනවා. අපි නියෝජිත පත් කළ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒ නියෝජිතින්ගේ මාර්ගයෙන් අපේ ප්‍රදේශවල වැඩ කටයුතු කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අද ඒ පළාත් සභාව තහවුරු වෙච්ච සංකල්පයක් කියන එක මතක් කරන්න ඕන. ඒ තහවුරු වෙච්ච මේ සංකල්පය මම හිතනවා අපි මේක නැති කරන්න කටයුතු කරනවට වඩා මේක දැන් ආරක්ෂා කරන ඉස්සරහට යා යුතුයි. ඒ අඩුපාඩුකම් තිබෙනවා නම් ඒක සකස් කරගත යුතුයි. ඒ වගේම මේ ජනතාවට තමුගේ නියෝජිතයන් පළාත් සභාවට තේරීමට තිබෙන ඒ අයිතිය අවස්ථාව අනිවාර්යයෙන්ම සකස් කළ යුතුයි කියන එකයි මගේ අදහස. එතකොට මේ පළාත් සභාවල මේ විසුව හැරු පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමේ අයිතිය තියෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමට. මැතිවරණ කොමිසම කියන අපිට බලයක් නැහැ. ආණ්ඩුව කියනවා නම් මේ මැතිවරණය තියන්න කියලා. ආණ්ඩුව මැතිවරණ තිබීම සඳහා අවශ්‍ය නීතිමය මේ පදනම අපිට සකස් කරලා දෙනවා නම් අපි ලෑස්ති මේ මැතිවරණය තියන්න. එයා කියන්නේ මොකද්ද? අපිට පිච් එක හදලා දෙන්න, අපි මැච් එක ගහන්න. ඔන්න ස්වාධීන කොමිසමේ සභාපතිතුමා නිරන්තරයෙන් කියන දේ තමයි අපිට ආණ්ඩුව විසින් මේ පිච් එක හදලා දෙන්න. ආණ්ඩුව විසින් මේ පිච් එක හදලා දුන්නොත් අපි මැච් එක ගහන්නම් කියන එක තමයි යතුව කියන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවෙත් පැවරලා තියෙන වගකීමක්. ඉතින් මේ සංශෝධනය ඊට ඉක්මනින් ගේන්න කියන එක තමයි අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ. එතකොට මේ කාරණේදී පැරණි මැතිවරණ ක්‍රමය අහෝසි කළා. නමුත් ඒ වෙනුවට මෙයන් වෙනත් ක්‍රමයක් සම්මත කර නැහැ. ඒ අනුව අර්ථ නිරූපණ ආඥා පනතේ වගද්දුවලට අනුව අලුත් නීතියක් ක්‍රියාත්මක වන තුරු පැවති නීතිය බාලා පැවැත්විය යුතුයි. ඒ පදනමින් මැතිවරණ කොමිසම මැතිවරණ පැවැත්විය යුතු බවට තර්ක කැරෙනවා. පළාත් සභා මැතිවරණ පැරණි ක්‍රමයට පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයාට හැකියාවක් ඇති බවටත් ඒ ප්‍රයෝජනයට ගනිමින් කඩිනමින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට පියවර ගත යුතු බවටද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ පොදු යෝජනා එකඟතාවයකින් පනතට සංශෝධනයක් ගෙනීම මගින් ඒ සිදු කළ යුතු බවටත් යෝජනා වෙනවා. මේ කරුණු වලින් මම පැහැදිලිව කියන්න ඕන මේ අවසානයේ මම ප්‍රකාශ කරපු කාරණය ඒ තමයි පාර්ලිමේන්තුවේ පොදු යෝජනා එකඟතාවයකින් පනතට සංශෝධනයක් ගෙනීම මගින් ඒ සිදු කළ යුතුයි කියලා. ඒක තමයි ඉතාමත්ම ඥානවන්ත ඒ වගේම ඉතාමත්ම ප්‍රඥාගෝචර පියවර කියන එක මම මේ අවස්ථාවේදී මම කියන්නට ඕන. දැන් අපේ රටේ ජනතාවට අවශ්‍ය මැතිවරණය කුමක් හෝ වේවා මැතිවරණයක් කියන එකයි සමහර අය කියන්නේ. එහෙම ඒ තත්ත්වයට අපි ආ යුතු නැහැ. මොකද අද පළමුවෙන්ම අපිට තැබිය යුත්තේ පළාත් සභා චාන්ත්‍රයේ. පළාත් සභාවලින් පස්සේ ඊළඟට එන ජනාධිපතිවරණේ, ඊළඟට මහා මැතිවරණේ. මේක අපි තේරුම් ගන්නට ඕන. මේක අවුල් ජාලාවක් කරන්නට බෑ. මේක අලුත් ජාලාවක් කිරීම තුළින් වෙන්නේ මේ රටේ ජනතාවට මේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තමුගේ ඡන්දයිතිය කෙරෙහි තියෙන විශ්වාසය නැතිවෙරෝ. එයට ඒ විශ්වාසය නැති වුණාට පස්සේ රටේ ඇතිවන දේශපාලන වාතාවරණය අවුල් සහගත වෙනවා. ඒ නිසා මේ රටේ රජයත් සියලු වකිවිතු අයත් තේරුම් ගන්නට ඕන මේ රටේ ක්‍රමානුකූලව සම්ප්‍රදායනුකූලව නීත්‍යානුකූලව අපි තැබිය යුතු මේ මැතිවරණ තැබීම සඳහා අපි අවස්ථාව
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි
ලබා ගන්න ඕනේ කියලා.
කාලය අවසානයි.
ඒක නිසිකාරද මැතිවරණ පැවැත්වීම ඡන්ද ක්‍රමයේ කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වෙනවා. ඒ අහිතකර සමාජ ප්‍රවණතාවයක්. එම නිසා හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කළ යුතුයි කියන එකයි මගේ අදහස. ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපි විපක්ෂයේ සිට ලබා දීමට ඕනෑම අවස්ථාවක සූදානම් කියමින් මගේ වචන කීපේ මා
අවස්තුති ස්තුති ගරු මන්ත්‍රීතුමා. මීළඟ
පොයින්ට් ඔෆ් ඕඩර් විශේෂයෙන්ම මම මේ කරුණක් නිවැරදි කරන්න හදන්නේ ගරු මන්ත්‍රීතුමා සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමා කිව්වා මේ පනත ගේන දවසේ අතිගරු ජනාධිපතිතුමා තමයි මේකට බාධා කරමින් කටයුතු කළේ කියලා. මම හිතන්නේ ඒක නිවැරදි කළ යුතුව තියෙනවා. ඒ තමයි ගරු මන්ත්‍රීතුමා මේ පනත ගේන දවසේ ඇත්තටම පාර්ලිමේන්තුව ජනාධිපතිතුමා විදේශගත වෙලා හිටියේ විදේශගත වෙලා ඉඳලා පාර්ලිමේන්තුවේ ඇතුළේ ගැටුමක් ආව ආණ්ඩු පක්ෂෙම 70යි 30 60යි 40 50ට 50 මේ වගේ පනත සම්මත කරගන්න බැරි තත්ත්වයක් එදා අවසානයේ රැ 8 වෙනකන් අවසාන මොහොතේ ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා මැදිහත්වලා ජනාධිපතිතුමාට කතා කළා නැවතත් ජනාධිපතිතුමා කතා කළා තමයි ආණ්ඩු පක්ෂයේ තුල මතුව තිබුණු වියවුල් තත්ත්වේ නිරවුල් කරලා මේ පනත සම්මත කරගන්න සුදුසු තත්ත්වයට පත් කළේ ඒක තමයි මම හිතන්නේ නිවැරදි විය යුතු තියෙන හැම නැත්නම් එතුමත් මේ සභාව නියෝජනය කරන්න ඒක මම ප්‍රකාශ කරන්න මේ වෙලාවේ
ඕකේ බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා